ජම්බුද්ධීපේ මහා සටන්කාමීන් තුන්දෙනාම රජවරු. ඒ වුණාට රාජ්‍යයක් හොබවන මහරජෙක් බවට පත්තුනේ කොසල් රජ්ජුරුව විතරයි. අනිත් එක්කෙනා තමයි බන්දුල මල්ල, කොසල් රජ්ජුරුවන්ගේ ප්‍රධාන සෙම්පතිය. නමුත් මේ රාජකුමාරී වැඩිමල් සහෝදරයෝ ඉන්න නිසා බන්දුල මල්ලට රජකම හම්බ වුණේ නෑ. ඒක නිසා කොසල් රජ්ජුරුව ළඟට ආවා. අනිත් එක්කෙනා තමයි මහාලි ලිච්ඡවි. මේ තුන් දෙනා තමයි මේ මහා සටන්කාමීන් තුන් දෙනා. මහාලි ලිච්ඡවිටත් රජකම හම්බ වෙන්නේ නෑ. ශිල්ප ඉගෙනගෙන ඇවිල්ලා තමන්ගේ දෙමව්පියෝ සහ ඥාතීන් ළඟ ඒ ශිල්ප ප්‍රදර්ශනය කරන්න ගියපු වෙලාවේ ඇතිවෙන පොඩි අත්වැරැද්දක් නිසා මහාලි කුමාරයා අන්ධ වෙනවා, ඇස්වලට හානි වෙනවා. එතකොට අන්ධ කෙනෙකුට රජකම ලැබෙන්නේ නෑනි. ඒ නිසා මහාලි රජ්ජුරුව කුමාරයාටත් රජකම හම්බුනේ නෑ. අතිශයින්ම දක්ෂයි. ඒ නිසා ලිච්ඡවි රජවරු සියලු දෙනාම සාකච්ඡා කරලා මේ මහාලි කුමාරයාට බාර දුන්නා ලිච්ඡවි රජවරුන්ට ශිල්ප උගන්නන්න. ආචාර්ය තනතුරේ තියාගත්තා. ඒ වෙනුවෙන් සියලු දෙනාම මේ මහාලි කුමාරයාට මුදල් ගෙව්වා. ඉතින් මේ තුන් දෙනා තමයි ජම්බුද්දීපේ මහා සටන්කාමීන් තුන් දෙනා. කොසල් රජුරුව විතරක් මහරාජ්‍යයක් හොබවනවා. මං සඳහන් කළා කොසල් රජුරුව බොහෝම පින් තියෙන කෙනෙක් කියලා. ඒකට කරුණු කාරණා ගොඩක් තියෙනවා. අපේ ධර්මයේ හැටියට සමහර කරුණු වලින් පැහැදිලි වෙන්නේ කොසල් රජුරුව කියලා කියන්නේ බෝධිසත්වයෙක් කියලා. සමහර අය අහනවනේ කොසල් රජුරුව දවසකට යටත් පිරිසෙන් දෙතුන් පාරක්වත් බුදුන් වඳින කෙනෙක්. අනිවාර්යෙන් දවසකට දෙපාරක් නම් භාගිතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවමයි කියලා සඳහන් වෙනවා. රාජ්‍යයෙන් බැහැරට ගිහිල්ලා හිටියේ නැත්නම් බොහෝ වෙලාවට භාගිතුන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්නවා නම් රජුරෝ හැමදාම බුදුන් දකින්න යනවා. ඉතින් ඒ නිසා සමහර කෙනෙකුට හිතෙනවා හැමදාම බුදුන් දැකගෙනත් ඒ කොසල් රජුරන්ට මාර්ගයක් ඵලයක් ලැබුණේ නැත්තේ කියලා. ඒට උත්තරයක් හැටියට තමයි සඳහන් කරන්නේ කොසල් රජුරෝ බෝධිසත්වයෙක් කියලා. මේ ශාසනයක නිවන් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ, තමනුත් සම්මා සම්බුද්ධත්වය ලබන්නයි. සාමාන්‍යයෙන් මහරජෙක් ගමනක් යනකොට රජුරෝ වටකරගෙන විශාල පිරිසක් ආරක්ෂාවට යනවා. ඒ විශාල පිරිසක් කියලා කියහම සඳහන් කරනවා ඈත ඉඳලා ඊතලයක් විද්දත් ඒ ඊතලේ රජුගාවට නොයන තරමටම විශාල පිරිසක් රජු වටේට ඉන්නවා කියලා. එහෙම තමයි රජෙක් ගමනක් බහින්නේ. නමුත් මෙතන සඳහන් කරනවා කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ දැක ගන්න යනකොට එච්චර පිරිසක් එක්කරගෙන යන්නේ නැහැ කියලා. ආන් ඒ නිසා රජුට විරුද්ධ හොරු පිරිසක් තීරණය කරනවා බුදුරජාණන් වහන්සේ දැක ගන්න යන වෙලාවක රජුරුව මරන්න පහසුයි, ඒ පිරිස අඩුයි. ආන් ඒ වෙලාවට අපි රජු මරමු කියලා තීරණය කළා. හැබැයි ඉතින් රජුරුවන්ගේ පින නිසාම තාම අකාලෙ මැරෙන්න හේතුවක් නැහැ. ඒ නිසා කොහොම හරි රජුරුවන්ට දැනගන්න ලැබෙනවා මේ විදිහට පිරිසක් සූදානම් වෙනවා කියලා. රජුරුව ඊට වඩා ප්‍රඥාවන්තයි. රජුරුව වෙනත් හමුදාවක් යොදලා අර හොරු 500 දෙනාම අල්ලගත්තා. අල්ලගෙන දඬුවම් කළා. රජුරුව යන පාරේ දෙපැත්තේ 250 උල් හිටෙව්වා. අර හොරු 500 දෙනාම උල තිබ්බා. එක එක කෙනාගේ මූණ දිහා බලාගෙන තමයි මැරෙන්න තියෙන්නේ. පාරේ මේ පැත්තේ උලක එක්කෙනයි, ඊට සමාන්තරව අනිත් පැත්තේ උලක් හිටවලා ඒකෙත් එක්කෙනයි. දැන් දෙන්න මූනෙෙන් මූුණ බලාගෙන ඉන්න විදිහයට තමයි කුල තියෙන තියෙන පන්සිය දෙනා මුල තිබ්බ. මේ කටයුතු ඉවර කරලා එදා විහාරයට යනකොට දවල් වුණා. ආංගේ වෙලා බුදුරජාණන් වහන්සේ රජ්ජුරු මොනවාගේ වැඩක යෙදිලා ඉඳලද මේ ආවි කියන කාරණාව භාගිතුන් වහස දන්නවා. නමුත් ඒක අහන්නේ නෑ. ඒක අහන්නේ නැතුව කතාවට මුලපුරන්න නිසා බුදුරජාණන් වහන්සේ අහන්නේ මහරජ මේ දවල් වෙලා කොහේ ඉඳලද කියලා. සඳහන් කරනවා ඇයි භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුව කරපු වැඩේ අහන්නේ නැත්තේ. මහරජ මම වගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කොටත් මේවාගේ අපරාධ කරගන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. එහෙමනම් එතනින් එහාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බණපද කොසල් රජුරන්ට වැටහෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. හිත වික්ෂිප්ත වෙනවා. එහින්ද අහන්නේ නෑ. අහන්නේ මේ දවල් වෙලා කොහේ ඉඳලද කියලා. ඒ වෙලාවේ කොසල් රජුරෝ සඳහන් කරනවා රජුරෝ කියන්නෙත් නෑ ස්වාමීනි මම 500ක් උල තියලා යාවේ කියලා. රජ්ජුරුව කියන්නේ අභිෂේක ලබාපු පංචකාමයේ භුක්ති විඳින පංචකාමයෙන් සතුටු වෙන පෘථුවියේ ඊශ්වර බවට පත් වෙච්ච ජන මහ පොළව අයිති කරගත් අපි වගේ රජවරුන්ට පැවරිච්ච යම් රාජකාරියක් තියෙනවා නම් ආන් ඒ රාජකාරියක් නිමා කරලයි මම එන්නේ. මිනිස්සු උල තියලාව කියන්නේ නැහැ, රාජකාරියක් නිමා කරලයි මම එන්නේ. එහෙම සඳහන් කරහම බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට කියනවා මහරජ ඉතාම විශ්වාසවන්ත පුරුෂයෙක් ඔබට ඇවිල්ල කියනවා මහරජතුමනි නැගෙන හිර පැත්තෙන් අහස තරම් උස මහ පරුවතයක් අපි ඉන්න දිහාට පෙරලි පෙරලි එනවා. මේ කියන්නේ ඉතාම විශ්වාසවන්ත පුද්ගලයෙක්. නැගෙන හිර පැත්තෙන් පෙරලෙන පරුවතය අහස තරම් උසයි. එතකොට ඉතින් පරුවතයේ ප්‍රමාණය අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. එවන් පරුවතයක් පෙරලෙනකොට මොනවාගේ හඬක් නැගෙනවද? මහා භයානක හඬක් නැගෙන්නේ. එතකොට මේ පරුවතේ නිකම්ම පෙරලෙනවද? ඒ ප්‍රදේශයේ තියෙන මහ ගස්කොළන් ඔක්කොම මේකට යට වෙලා තැලෙනවා. ගස්කොළන් විතරක් තැලෙනවද? සත්තු සිව්පාවෝ සියලු දෙනාම සුණු විසුණු කරගෙන මේ පර්වතේ එන්නේ. බටහිර පැත්තෙනත් එනවා රජ්ජුරුවන්ට ඉතාම විශ්වාස කටයුතු පුද්ගලයෙක්. ඒගොල්ල බොරු කියන්නේ. එයා ඇවිල්ලා කියනවා ස්වාමීනි අහස තරම් උස දෙවන්ත පර්වතයක් බටහිර පැත්තෙනුත් පෙරලි පෙරලි මේ පැත්තට එනවා. එතකොට ඒ පැත්තත් ඉවරයි සුණු විසුණු කරගෙන එන්නේ. උතුරු පැත්තෙන් ආපු කෙනා කියනවා එහෙනුත් පර්වතයක් එනවා. දකුණු පැත්තෙන් ආපු කෙනා කියනවා එහෙනුත් පර්වතයක් එනවා. දැන් ඉතාම විශාල පර්වත හතරක් හතර පැත්තෙන් පෙරලි පෙරලි එනවා. මහරජ දැන් මොකද කරන්නේ? රජුරෝ මොනවාගේ උත්තරයක් දෙන්නේ ඇද්ද? ඒ පර්වත හතරටම විරුද්ධව මං සටන් කරනවා ස්වාමීනි කියන්නද? හිතන්නකෝ අහස ගාවට උස මහ පර්වතයක් පෙරලෙනවා දැක්කහම මොන සටන් කිරිල්ලක්ද? හතර පැත්තෙන් මේනවා. ඒක නවත්තන්න මොන බලයක් යොදන්නද? එහෙම කරන්න බෑ මොකවත්. රජ්ජුරුව කියනවා රජ්ජුරුව මහා සටන්කාමියා. නමුත් කියනවා ස්වාමීනි මොනවා කරන්නද? එකම පිහිටයි තියෙන්නේ. ඒ පිහිට තමයි කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන එක. හතර පැත්තෙන්ම ජන ජීවිත විනාශ කරගෙන මේ පරිසරයේ විනාශ කරගෙන මේ පර්වත පෙරලි පෙරලි එනවනම් වහ 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 අපි ගාවට මරණයයි මේ ලං වෙන්නේ. ස්වාමීනි කරගන්න තියෙනවනම් කරගන්න තියෙන පිනක් විතරමයි කියලා. රජ්ජුරුව එහෙම සඳහන් කරහම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහරජය එහෙනම් අහගන්ඩ. පරුවත පෙරලෙනවා කියලගේ උපමාව. එහෙම වෙන්න ඇන මේක උපමාව. නමුත් මහරජ ජරාවයි මරණයයි ඒ විදිහට මෙනවා. ජරාව හතර පැත්තෙන්ම එනවා, මරණය හාත් පසින් මෙනවා. මේ වාඩි වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම, මේ දේශනාව කරන මම, මේ ලොකු කුඩා අපි හැමෝම හැම පැත්තෙන්ම වට කරලා ඉන්නේ කවුද? ජරාවයි මරණයයි. ජරාව අපි හොයාගෙන එන බව අපි හිතුවේ නැති වුණාට අපි හැමෝටම හොඳට දැනෙනවා. මොකද්ද මේ ජරාවට පත් වෙනවා කියලා කියන්නේ? දිරාපත් වෙනවා, වයසට යනවා. ජරාවට පත් වෙනවා කිව්වේ ඒකයි. අම්මගේ කුස ඇතුලේ කලලයක් හැටියට වැඩිච්ච ඒ පුංචිම පුංචි කලල රූපය මාස 9ක් 9 හමාරක් වෙනකොට හොඳට වැඩිලා අංග සම්පූර්ණ වුණා. ඉන් පස්සේ දරුවෙක් හැටියට එළියට එනවා. එළියට ආපු ළමයා ටික 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 ලොකු මහත් වෙනවා. මුණින් පෙරලෙනවා, බඩගානවා, දනගානවා, වැටි වැටි ඇවිදිනවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලා මේ මැදිරියේ ඉන්න මේ සියලු දෙනාමත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාමත් ඔය අවධිය පහු කරලා ආපුවයි. අපි හැමෝටම එහෙම කාලයක් තිබුණා. බිලිඳු කාලයක්, ළමා කාලයක්, තරුණ කාලයක්, මැදියම් වයස, ඔය සේරම පහු කරලයි මේ සැඳෑ සමයට ඇවිල්ලා ඉන්නේ. බිලිඳු වයස පහු කරලයි ළමයෙක් වුණේ, ළමා වයස පහු කරලා තරුණයෙක් වුණා, තරුණ වයස පහු කරලා මැදියම් වයසට ආවා, ඒ වයස පහු කරලා අපි සැඳෑ සමයට ආවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ජරාවට පත් වෙලා ඉතියෙන්නේ. එහෙමනම් හතර පැත්තෙන්ම අපි වට කරගෙන ජරා වෙනවා, වයසට යනවා. හැම පැත්තෙන්ම මරණයත් එනවා. දැන් අර පරුවත පෙරලි පෙරලි එනකොට භාග්‍යතුන් වහන්සේ මේක අපිට අවබෝධ කරවන්න ඕන නිසා අපිට ප්‍රඥාව මදි හින්දායි පින්නතුනි මේ රළු උපමාවක් පාවිච්චි කරුවේ. පරුවත පෙරලෙන එක කියහම අපි හැමෝටම තේරෙනවා. එතකොට මේ පරුවත පෙරලි පෙරලි එනවා අපිට පේනවා. ඒ වගේම මහා හඬක් නගාගෙන පෙරලෙන්නේ, උලන් කපාගෙන පෙරලීගෙන එනකොට, ගස් කොළන් තැලෙනකොට, පොඩි වෙනකොට, හාත් පස ඉන්න මිනිසු කෑ ගහගහ මරණයට බයේ දඟලනකොට, ඒ සියලු දෙනාගේම ජීවිත සුණු විසුණු කරගෙන පර්වතය පෙරලෙනවා. පින්නතින පරුවතය නම් පෙරලි පෙරලියනවා පේනවා. ඒ වුණාට මරණය අපි ගාවටෙනවා පේනවාද? මෙතන වාඩි වෙලා ඉන්න මොහොතෙත් මරණය අපි ගාවටෙනවා. නමුත් ඔබටවත් මටවත් පේන්නේ නැහැ මගේ මරණය මේ වෙනකොට මට කොයි තරම් දුරින්ද ඉන්නේ කියලා. සමහර වෙලාවට මේ මොහොතේ වැළඳ ගන්න ඕන්න මෙන්න කියන තැන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව දුර ඈතින් තියෙන අවුරුදු ගණනකින් මට ලං වෙන්නත් පුළුවන්. අද හවසට, හෙට උදේට, තව මාසකින් මං ළඟට එන්නත් පුළුවන්. පරුවත පෙරලෙනවා පේනවා වුණාට මරණය එනවා පේන්නේ නැහැ. නමුත් ඒකාන්තයෙන්ම මරණය අපි හොයාගෙන අපි හොයාගෙන එනවා. මහරජ ලැබුවා වූ උතුම් ජීවිතෙන් මොනවද කරන්න කියලා ඇහුවා. රජුරු ආපහු කියනවා, ස්වාමීනි මරණයට විරුද්ධව යුද්ධ කරන්න බෑනේ, ජරාවට විරුද්ධව යුද්ධ කරන්න බෑනේ. කාටවත් වයසට යන එක නවත්තන්න පුළුවන්ද? කාටවත් අපි ගාවට මරණය එන එක නවත්තන්න පුළුවන්ද? ඔය දෙකම කරන්න බෑ. අර පරුවත නතර කරන්න බෑ වගේ මේ දෙක කරන්නත් බෑ. පරුවත එනකොට කරන්න තියෙන්නේ කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනවා නම් ජරා මරණ අපි හොයාගෙන එන බව දැනගෙන වහවහා කළ යුත්තේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතෙන් වහවහා කුසල්ම රැස් කරන එකයි. මොකද අපි හැමෝම මෙහාට ආවේ මොනව කරන්නද? අපි හැමෝම මෙහාට ආවේ පින් කරන්න. නැවත සුගතියට යන්න හිතාගෙන තමයි මනුස්ස ලෝකෙට ආවේ. ඒ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාවේ. දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට විලාප කී කියා අඬපු දෙවියෝ ළඟට ඇවිල්ලා අනික් දෙවියෝ කීවේ පින්වත මෙහෙන් චුත වෙලා සුගතියට යන්න කියලා. ඒ සුගතියේ ලබන්න තියෙන හොඳම දේ හොයාගන්න කියලා. මනා ලැබුමක්ම ලබන්න. ආන්ගේ ලැබුම මත මනාව පිහිටන්න. මනාව පිහිටලා කටයුතු කරගෙන ආපහුත් අපි ගාවට එන්න. දැන් මේකෙන් නිහඬව කරුණු ගොඩක් කියනවා. සුගතියට යන්න, මනා ලැබුමක් ලබන්න, ඒ මත හරියට පිහිටන්න, ආයෙත් අපි ගාවට එන්න. එහෙමනම් ඔය මනා ලැබුම මත හරියට පිහිටහම දිව්‍ය ලෝකෙන් මෙහාට ආපු අයට ආපහු දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් හින්දායි කියන්නේ ඒ ටික කරලා ආයෙත් අපි ගාවට මෙන්න කියලා. එතකොට මේ දෙවියන්ගේ සුගතිය මොකද්ද? මනුස්ස ලෝකේ. මෙහාට ආවට පස්සේ ලබන්න තියෙන මනා ලැබුම, ඒ ලැබුම තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. වෙනත් ධර්මයක්ද? නෑ, බුද්ධ ධර්මය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. බුද්ධ ධර්මයේ වාගේ ධර්මයන් තව ගොඩක් තියෙනවා. හැබැයි ඒ දේවල් වලින් අපිට බලාපොරොත්තු වෙච්ච ගමන යන්න බැරුව යනවා. එහෙනම් හම්බ වෙන්න ඕනේ නිර්මල පරියාප්තියමයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි හම්බ වෙන්න ඕනේ. මොකද අපි හැමෝගෙම සුගතියත් නිවනත් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ළඟ. ආන් ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ තරම් දන්න කෙනෙක් වෙන මේ ලෝකේ නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ නමකටවත් අවසරයක් දෙන්නේ නැහැ තමන් අවබෝධ කරගත්ත ධර්මය ශ්‍රාවකයාට දේශනා කරන්න කියලා. එහෙමනම් කාගේ ධර්මයේද දේශනා කරන්න කිවි? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. සරියොත් මහරහතන් වහන්සේට නමුත් තනියම හිතලා නම් ධර්ම දේශනාවක් කරන්න භාග්‍යතුන් වහන්සේ අවසර දෙන්නේ නැහැ. එහෙනම් සරියොත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේගෙන් මාතෘකාව ලැබුණට පස්සේ. ආන් ඒකයි පින්නතුනි මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. මොකද ධර්මය අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. ධර්මය හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයට රජෙක් ඉන්නවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඊශ්වර. කාටද අපි ඊශ්වර කියලා කියන්නේ? ඊශ්වර කියලා කියන්නේ අපිට නම් සංකල්පයක්. නමුත් ඔය Hindu ආගේ ආගම්වල ඊශ්වර කියලා කියන්නේ මැවුම් කරුවෙක්. ඊශ්වර තමයි ලෝකෙ මවලා තියෙන්නේ. මැවුම් කරුවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේටත් ඊශ්වර කියලා නමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් මැවුම්කාරයෙක්ද? නෑ, බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ ධර්ම ඊශ්වර කියලා. ධම්මිස්සරස්ස. ධර්මයට ඊශ්වරේ. ඒ කියන්නේ ධර්මය මවල තියෙන භාග්‍යතුන් වහන්සේ. ධර්මයේ උපද්දවල තියෙන බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ජීවත් වෙනවා නම් කෝටි ප්‍රකෝටි ගානක් අසංඛ්‍ය අප්‍රමාණ ගානක් ජීවීන්. ඒ කියන්නේ මිනිස්සුයෝ විතරක් නෙමෙයි. තිරිසන් ලෝකේ ඉන්න සියලුම ජීවීන්. ඇහැට පේන මැස්සගේ කෝඳුරු වගේ මදුරු වගේ ඉඳලා ඇහැට නොපෙනෙන ඉතාම පුංචි සතාගේ ඉඳලා සියලුම ජීවීන් මහ පොළොවේ කෙළවර දක්වාම කොයි කොයි විදිහේ ජීවීන් ජීවත් වෙනවද? යොදුන් 240,000 මහ පොළොවේ ගැඹුර. මේ මහ පෘථුවේ කොච්චරනම් ජීවීන් ඇද්ද? අවීචියේ මොනතරම්නම් ජීවීන් නැද්ද? ආන්ගේ අසංඛ්‍ය අප්‍රමාණ තරම් හැම කෙනෙක්ම කවදද නිවන් දකින්නේ? කොහොමද නිවන් දකින්නේ? කොයි කාලෙද නිවන් දකින්නේ? මොන ශාසනයේද නිවන් දකින්නේ? මොන කමටහන මුල් කරගෙනද නිවන් දකින්නේ? ආන් ඒ කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා. ඕනෑම සත්‍යයක් පිළිබඳව ඒ දැනගැනීමේ නුවණ සර්වඥතා ඥානයයි. ඒ සර්වඥතා ඥානයේ මුළු ප්‍රමාණයමද මේ සියලු සත්වයෝ ගැන අවබෝධ කර ගැනීමේ හැකියාව සර්වඥතා ඥානයේ දූවිලි අංශුවකටත් වඩා අඩු ප්‍රමාණයකුයි මේ අසංඛ්‍ය ප්‍රමාණ සත්වයන්ගේ නිවන දකින්න යොමු කරන්නේ. එතරම් ස්වල්පයි. සර්වඥතා ඥානයේම අප්‍රමාණයි. ආන් ඒ නිසා මේ නිවන කියලා කියන්නේ එක තනි ලක්ෂයක්. නිවන් ගොඩක් නෑනේ, එක නිවනයි තියෙන්නේ. නමුත් මේ අසංඛ්‍ය අප්‍රමාණ ඉන්න සියලුම සත්වයෝ යන්නේ ওই නිවනටයි. ආන් ඒ සියලුම සත්වයා නිවන නැමැති තනි ලක්ෂයට ගමන් කරන්න හැම කෙනෙකුටම තියෙනවා පෞද්ගලික පාරක්. තම තමන් නිවනට යන පෞද්ගලික පාරක් තියෙනවා. ඒක මේ ලෝකේ වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ආන් ඒ නිවන් යන්න ඉන්න හැම සත්වයෙකුගේම නිවන් දොර ඇරෙන විදිහට තමයි, එතෙන්ට ශ්‍රද්ධාව උපදින හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. පිළිතුර ඒක අපිට තේරුම් ගන්න හරි අමාරුයි. භාග්‍යතුන් වහන්සේගේ ගුණේ හරියටම අවබෝධ කරගන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ එක ධර්ම දේශනාවක් කරනකොට කෝටි ප්‍රකෝටි ගානක් එතන ඉන්නවනම් මිනිස්සුත් ඉන්නවා, දෙවියොත් ඉන්නවා, බ්‍රහ්මයොත් ඉන්නවා, කෝටි ගණන් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුඛ ධාතුවෙන් එක බණපදයක් දේශනා වෙලා ඉතුරු බණපදයේ දේශනා කරන්න කලින් මේ කෝටි ගණන් ඉන්න සියලුම සත්වයන්ගේ හිත දිහා බලනවා. හිතාගන්න පුළුවන්ද මේ විදිහට කරන්න පුළුවන්ද කියලා? මෙහෙනම් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ අපි හිතාගෙන හිටපු මට්ටමින් කොයිතරම් ඉහළද? මේ බණපදයේ දේශනා කරලා ඉවර වෙලා ඊළඟ බණපදයේ පිටවෙන්න කලින් අර කෝටි ගාණක් සියලු දෙනාගේම හිත දිහා බලනවා. ඒ පුද්ගලයාට වැටහෙන්නේ මොන විදිහට මේ බණපදයේ එළියට ගියොත්ද කියන එක තීරණය කරනවා බණපදයේ එළියට එන්න කලින්. ආන් ඒ නිසා සියලු දෙනාටම වැටහෙන විදිහට ඒ බණපදයේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට පිට කරනවා. අන්න ඒකයි ඒ බණ අහන කෝටි ගාණක් දෙනාට හිතෙන්නේ අද ධර්ම දේශනාව කළේ මටයි කියලා. හැමෝගෙම නිවන විවෘත වෙන විදිහටයි දේශනාව කරන්නේ. ඒ තරම් මහ පුදුම හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. ආන් ඒ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයාට අප්‍රමාණව අනුකම්පා කරමින් මේ කාරණාව සඳහන් කරන්නේ රජ්ජුරුවන්ට කිව්වේ විශ්වාසවන්ත කටයුතු පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා ගලක් පෙරලිනවා කියලා. ඒ උපමාවට තියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ජරා මරණේ වගේම අපි හොයාගෙන එනවා. එහෙනම් විශ්වයේ පරම විශ්වාසවන්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ජරා මරණ අපි හොයාගෙන එනවා කියන එකේ කිසි සැකයක් නැහැ. අපි හැමෝම වට කරගෙන හාත්පස මරණයේ ජරාව මේ වෙලාවේ රොක් වෙමින් තියෙනවා. ආන් ඒකෙන් බේරෙන්න නම් කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්නමයි දේශනා කළේ. ඇහුවේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතේ මොනවද කරන්නේ? මේ ජීවිතේ කොච්චර වටිනවද? මොන තරම්නම් උතුම්ද? ඒකේ ප්‍රමාණයේ සීමාව කියන්න බෑ. අපි ආවි පින් කරගන්න කොහේ ඉඳලාද? හුඟක් දෙනා දෙව්ලොව ඉඳලා. එහෙමනම් ඒ පින් කරගන්න එනකොට ඒ ප්‍රඥාවන්ත දෙවිවරු මේ සුගතියේ කොහාටද යන්නේ කියන කාරණාවයි බලන්න. සුගතියේ කොහාටද යන්නේ කියලා බලහම මනුස්ස ලෝකේ කියලා කියහම කොයි තරම් දුරට පැතිරිලා තියෙනවද? අපි විතරද මනුස්ස ලෝකේ? ලංකාව විතරද? එනම් අපි දන්නවා තව හාත් පස පැතිරිච්ච මිනිස්සු ඉන්න රටවල් කොච්චර තියෙනවාද. මේ ඔක්කෝම සුගතිය. හැබැයි ඒ සුගතියේ හැම තැනම පින් කරන්න බෑ. පින් කරන්න පුළුවන් තැන් තියෙන බොහොම සීමිතව. ආන් ඒ නිසා අර ප්‍රඥාවන්ත දෙවිවරු බලනවා කොහේ ඉපදුනොත්ද හොඳ. ඒගොල්ලෝ සැප හොයන්නේ නෑ. වෙනත් දියුණු රටක ඉපදුනොත් අවුරුදු 60-70ක් 100ක් හොඳට සැප විඳින්න පුළුවන්නේ. දියුණු රටක ඉපදුනොත් හරි සැපයි ජීවිතේ. නමුත් මේ ලංකාව වගේ දුප්පත් රටක ඉපදිලා ඒ රටවල් වල තියෙන සැප මෙහෙදි විඳින්න බෑ. අර ප්‍රඥාවන්ත දෙවිවරු දුක් විඳින්න උනාට කමක් නෑ. මෙන්න මේ වගේ රටවල් වල ඇවිල්ලා උපදිනවා. ඇයි ඒ? අවුරුදු 60-70ක් දුක් විඳින්න වෙනවා. ඒ උනාට තිසරණ පන්සිල් ලිපි හිටලා බොහොම පිං කරන්න පුළුවන්. අර මිත්‍යා දෘෂ්ටික රටවල් වල ඉපදිලා කාලා බීලා ඇඳලා පැලඳලා සැප විඳින්න පුළුවන්. නමුත් පිං පව් ගැන දන්නේ නැහැ. තුනුරුවන් නැහැ. හොඳට සැප විඳලා මැරිලා ගිහිල්ලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳිනවා. මෙහි අවුරුදු 60-70ක් දුක් විඳලා හරියට ශ්‍රද්ධාව පිහිටියොත් මැරිලා ගිහිල්ලා කෝටි ප්‍රකෝටි ගාණක් සැප විඳිනවා. එහෙනම් ටික කාලයක් දුක් විඳලා හුඟක් සැප විඳින්න තියෙනවා නම් අපි හැමෝම කැමති ඒකට. හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සුළු සැපය අතහරින්න. හැම වෙලාවෙම සුළු සැපය අතහරින්න. දීර්ඝ සැපයක් උදෙසා. එහෙමනම් මේ ලබාගත් උතුම් මනුස්ස ජීවිතයේ කියපු වචනයයි අපි මේ කතා කරන්නේ. මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද? අපේ භාග්‍යතුන් වහන්සේ අර මනුස්ස චුති සූත්‍රයේ අපූර්ව උදාහරණයක් පැහැදිලි කළා. මේ කරුණු කලින් දේශනාවලත් මේ අය අහලා ඇති. නමුත් මේ කාරණාව සම්පූර්ණ කරන්න නිසා මේ මනුස්ස චුති සූත්‍රයේ සඳහන් කළේ මේ මහ පොළොවෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ නිය ධාතුව මතට වැලි ටිකක් අරගන්නවා. අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා, මහණෙනි, මගේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි? එහෙම නැත්නම් මහ පොළොවේ වැලිද වැඩි? ස්වාමීනි, පෘථුවියේ වැලි ප්‍රමාණයම වැඩි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මෙහෙන් මරණයට පත්වෙන මිනිස්සු ආපහු සුගතියට එන්නේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. එහෙනම් මැරෙන මිනිස්සු ආපහු සුගතියට එන්නේ ඒ තරම් සුළු පිරිසයි. මේක අටකතාවේ පැහැදිලි කරනවා. මුළු නිය පොත්ත උඩම වැලි තිබුණේ නැහැ කියලා. එහෙනම් කොහෙද වැලි තිබුණ තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අපේ නිය පොත්ත ඇඟිල්ලෙන් ගිලිහිලා ඉස්සරහට දික් වෙනවා. ඇදිලා ඇදිලා ඉස්සරහට දික් වෙනකොට අපි කපනවා. ඒ කපනකොට අර ඇඟිල්ලට ඇලිලා තියෙන නිය පොත්ත එහෙම කපහම මසුත් එක කැපිලා තුවාල වෙනවා. තුවාල වෙන එක වලක්ක ගන්න ඕන නිසා මසට නූලක් දෙකක් ඉඩ තියලා තමයි අපි නිය පොතු කපන්නේ. එහෙම නිය පොතු කපලා ඇඟිලි ටික දික් කරලා බලහම නියපොත්තේ මස් වලට ඇලිච්ච ප්‍රමාණය රතු පාටට පේනවා. අපි නියපොත්ත කපලා ඉතුරු වෙච්ච හරිය සුදු පාටට පේනවා. ආන් ඒ ස්වල්ප වූ සුදු පාට ප්‍රමාණය තමයි වැලි තියාගත්තා කියලා අට කතාවේ සඳහන් කරන්නේ. දැන් පින්නතුනි අපි කල්පනා කරලා බලන්න ඕනේ, ඒ තරම් සුළු පිරිසද මනුස්ස ලෝකෙට එන්නේ. දැන් මනුස්ස ලෝකෙ ඉන්න අපි ඒ නියපොත්ත උඩට ගොඩ වෙන්න තරම් වාසනාවක් කරපින්නගෙන මේ වෙනකොට ඉන්නවද කියලා. ඉතාලම සුළු පිරිසකටයි අවස්ථාව තියෙන්නේ ඒ නියපොත්තට නගින්න මමත් සුදුසුද කියලා කල්පනා කරන්න ඕනේ. මම ඒ විදිහට කටයුතු කරලා තියෙනවද කියලා හිතන්න ඕනේ. හරිම දුර්ලභ මනුස්ස ජීවිතේ. අපි ගැන දන්නේ නැහැ. අපි ගැන හිතලා නැහැ. අපි අපේ වටිනාකම අවබෝධ කරන්නේ නැහැ. ඇයි කවුරුවත් Taman ගැන හිතුවේ නැත්තේ? තමන් ගැන හිතුවේ නෑ කියලා කියන්නේ මේ සසරත් එක්ක තමන් ගැන හිතුවේ නෑ. නැත්තම් මං ඉගෙන ගන්නේ කොහොමද? මං ධනවත් වෙන්නේ කොහොමද? මම ලස්සන වෙන්නේ කොහොමද? අනිකා පරේලා ඉහළට එන්නේ කොහොමද? ඒ සඳහා මොනවද කරන්න ඕනේ? අනික් අයගේ දේවල් කොල්ල කනවද, ඉඩකඩම් මංකොල්ල කනවද, නඩු කියලා හරි ගන්නවද, මේ දේවල් ඕන තරම් අපි හිතනවා. නමුත් ලැබිච්ච ජීවිතයට සාධාරණයක් කරන්නේ කොහොමද කියලා ඒ පැත්ත හිතන්නේ නෑ. ආං එහෙම නොහිතන්නේ අපි ධර්මය දන්නේ නැති හින්දා. ඒකයි අනුන්ගේ දේවල්ම කඩා වඩා ගන්න උත්සාහ කළේ. ඒකයි වංචා කළේ, ඒකයි දූෂණ කළේ, ඒකයි භීෂණ කළේ, ඒකයි අල්ලස් ගත්තේ. අපි මේ අපි ගැන දන්නේ නෑ, සසර ගැන දන්නේ නෑ. බොහෝම ඉගෙන ගත්තා කියලා අපි බොහෝ අයට කියනවා. ලෞකික විෂයන්, මිත්‍යා ධර්මයන්, මිත්‍යා විෂයන් බොහෝම ඉගෙන ගත්තා. ඒ සම්බන්ධයෙන් උපාධි දෙක තුන පාස් කරගත්තා. ඉතින් සමාජයේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ බොහොම බුද්ධිමත් අය, ඉතා උගත් අය, බොහොම ඥානවන්තයි. හැබැයි ඒ අයගෙන් ඒ ඥානවන්ත උගත් බව පේන්නේ නෑ. ඒක පොතට විතරක් සීමා වෙච්ච එකක්. ඉගෙන ගත්ත කෙනා, බුද්ධිමත් කෙනා කවදාවත් තමන් නිසාවත් අනුන් නිසාවත් තමන්ගේ සංසාරයට හානි කරගන්නේ. නමුත් උගත් බුද්ධිමත් කියන බොහෝ දෙනාගෙන් අපි දකින්නේ මේ වංචා කරනවා, අල්ලස් ගන්නවා, හොරකම් කරනවා, ඒ වගේ දේවල් සමාජ ජීවත් වෙනකොට අපි ඕන තරම් දන්නවා. එහෙනම් ඒගොල්ලෝ ධර්මානුකූලව ජීවිතේ දිහා බලලා නැහැ. එහෙම බලන්න ඒගොල්ලන්ට ධර්මයේ කවුරුවත් උගන්නලත් නැහැ. ආන්ගේ තත්ත්වය නිසා වර්තමාන සමාජයේ මහ භයානක අනතුරකට ඇද වැටෙමින් තියෙනවා. තිසරණ නැහැ, පන්සිල් නැහැ. හැමෝම පාපයෙන් පිරීලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, අන්තවාදී වෙලා කටයුතු කරන්නේ තමන්ගේ පැත්ත විතරක් ලොකු කරගන්න හිතාගෙන. ඒකේ බහානකත්වයේ තේරුම් අරගත්තේ නැහැ. හරි උතුම් මනුස්ස ජීවිතේ. මේ ශ්‍රේෂ්ඨ ජීවිතේ අපිට හම්බුනේ හුඟක් වියදම් කරලා කියලා තමයි කියන්න වෙන්නේ. මොනවද වියදම් කරලා තියෙන්නේ? කුසල් වියදම් කරලා. නැත්තම් මෙහෙම ජීවිතයක් හම්බෙන්නේ නැහැ. ඒ අතර බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න තවත් හුඟක් වියදම් කරන්න ඕනේ. තවත් හුඟක් පින් කරන්න ඕනේ බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න. ආන් ඒ தত্ত্বය උදාපත් කරගන්න අපි කටයුතු කරලා. සංසාරේ මහ පුදුම විදිහට කරාපු කුසල් වියදම් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උදෙසා. ආන්ගේ අති උදාාරතර වූ මනුස්ස ජීවිතය සුරක්ෂිත කරගන්න නම් මොනවද මහරජ කරන්න ඕනේ කියලායි භාග්‍යතුන් වහන්සේ ඇහුවේ. ආන් ඒ වෙලාවේ සඳහන් කළේ කුසල චර්යාවේ සමචර්යාවේම තමයි හැසිරෙන්න ඕනේ. දැන් එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ ඒ කුසල චර්යාවේ සමචර්යාවේ අපි හැසිරෙනවද කියලා. ශ්‍රද්ධාදී ගුණ ධර්ම අපි ගාව කොයි තරම් දුරට වැඩිලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට, භාග්‍යතුන් වහන්සේගේ හැබෑ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න උවමනා විදිහට අපි කටයුතු කරනවද කියලා. මතක තියාගන්න ඕනේ ජරාව හතර පැත්තෙන් මේනවා, මරණය හැම පැත්තෙම වට කරලා තියෙනවා. කොයි වෙලාවෙ අපේ ජීවිතේ පැහැර ගනීද දන්නේ නැහැ. නමුත් මේ භයානක සංසාරයෙන් අත මිදෙන්න, සතර අපායෙන් බේරෙන්න මේ වෙනකොට මං කොයිතරම් වීරිය වඩලා තියෙනවද, මොනව හම්බ කරලා තියෙනවද කියලා කල්පනා කරන්න වෙනවා. පින්නතුනි, පබ්බතුපම සූත්‍රයයි අපි සාකච්ඡා කරන්නේ. මොකද කොසල් රජුරුවන්ගෙන් අපේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ, පර්වත හතරක් හතර පැත්තෙන් පෙරලි පෙරලි එනකොට මේ උතුම් වූ ජීවිතෙන් මොනවද කරන්නේ කියලා. රජුරුව සඳහන් කළේ කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනවට වඩා ස්වාමීනි වෙන මොනවා කරන්නද? පර්වත උපමාවට ගත් අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ට සඳහන් කළේ, මහරජ, ජරා මරණ ඒ වගේමයි. හතර පැත්තෙන්ම ජරාව එනවා, පුද්ගලයා වයසට යනවා, දිරාපත් වෙනවා, මරණය හාත්පසින් වට කරලා තියෙනවා. ජරාවෙන් පීඩාවට පත් වෙමින් මරණයට ගොදුරු වෙලා ඉන්න අපි මොනවද කළ යුත්තේ කියලයි භාගිතුන් වහන්සේ අහන්නේ. ඒකටත් රජ්ජුරුවෝ දුන්න උත්තරේ, කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙනවට වඩා මොනව කරන්නද ස්වාමීනි කියලා. එහෙමනම් ඒ රජ්ජුරුවෝ විතරක් නෙමෙයි, ඔබ අපි සියලු දෙනාම හතර පැත්තෙන්ම ජරාවට පත්වෙමින් ඉන්නවා. මරණය ඔබ අපි සියලු දෙනාම හාත්පසින් වට කරලා තියෙනවා. අපි හැමෝම වහවහා උත්සාහ කළ යුත්තේ කුසල ධර්මයන්හි හැසිරෙන්නමයි. උතුම් වූ මනුස්ස ජීවිතය පිළිබඳව අපි සිහිපත් කරමින් හිටියි. මේ මනුස්ස ජීවිතය කොයි තරම් වටිනවද? සම්මා දිට්ඨික මිනිසෙක් වෙලා ඉපදෙන්ඩ සසර කරගත්ත කුසල් මොන තරං නම් වියදන් කළාද? පිනතුනි, මේ කාරණාව තහවුරු කෙරෙන එක කාරණාවක් පිළින්දි වච්චි මහරහතන් වහන්සේගේ චරිත කතාව තියෙනවා. පිළින්දි වච්චි මහරහතන් වහන්සේ ශ්‍රාවක පාරමිතා දානයක් දෙනවා. අසූ මහා ශ්‍රාවකයන් අතරට එන්ඩ පාරමිතා පුරණකොට ඒ දානිට කුඩ ලක්ෂයක් පූජ කරනවා. විශාල කුඩ. මේ කුඩ පූජාවේ ආනුභාවයෙන් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන අන්තිම ආත්ම භාවය ඒ ආත්ම භාවයට පෙර ආත්ම භාවයට එනකම් උපෝපං හැම ආත්ම භාවයකම තමන්ගේ හිසට ඉහෙලින් කුඩ ඉහෙලුණා. ටිකක් නෙමේ, කුඩ ලක්ෂයක් ඉහෙලෙනවා උපදින හැම ආත්මිකම. අර කුඩ පූජාව විපාක දීලා රහතන් වහන්සේගේ හිසට ඉහෙලින් කුඩ ඉහෙලෙන්නේ නැහැ. එහෙමනම් අති උතුම් වූ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන අන්තිමාත්ම භාවයේ උන්වහන්සේගේ හිසට ඉහෙලින් කුඩ ඉහෙලුනේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙට ලැබිච්ච උත්තරේ තමයි, රහතන් වහන්සේගේ හිසට ඉහෙලිනුත් කුඩ ඉහෙලෙන්න තිබුණා. නමුත් කුඩ ඉහෙලෙන්න තිබිච්ච පින වෙනත් කටයුත්තක් සඳහා වියදම් වුණා. ඒ හින්දා කුඩ ඉහෙලුනේ නැහැ කියලා. මොනවටද ඒ පින වියදම් වෙලා තියෙන්නේ? අරිහත් චත්‍රයේ සඳහා වියදම් වෙලා. ඒ හින්දා වෙන චත්‍ර නැහැ. ආන් ඒ වාගේ තමයි සම්මා දිට්ඨික මිනිහෙක් වෙලා ඉපදෙන එකත්. මිනිස්සු හැමෝම සංසාරේ පින් කරපු අය. ඒකට ආගම් ભેදයක් නැහැ. අපි හැමෝම මිනිස්සුනේ සසර පින් කරලා. හැබැයි මේ මිනිස්සු වෙච්ච හැමෝම සම්මා දිට්ඨික උනේ නැහැ. හැමෝම කර්මයයි කර්මඵලයයි පිළිගන්නේ නැහැ. හැමෝම තුනුරුවන්ට ගරු කරන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වුණේ තමන් වහන්සේට ගරු කරන නොකරන අය වෙනම තෝරලා නෙමෙයි, සකල ලෝක සත්වයාටම පිහිට වෙන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේට ගරු කරන අය, බුදුරජාණන් වහන්සේට කීකරු වෙන අය සම්මා දිට්ඨිකයි. හරියටම ඇත්ත ඇති හැටියටම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාව අපි පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සියලු දෙනාටම වඩා ඉහළයි. ඒ නිසා අපි සඳහන් කළේ දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා. අනිකුත් හැම ආගමක්ම මුල් කරගත්ත සුවිශේෂී දෙවියෙක් ඉන්නවා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඔය හැම දෙවියෙකුටම වඩා ඉහළින් වැඩ ඉන්න මහෞතුමන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ අවබෝධය අන් සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. ආංගේ උතුම් බුද්ධ රතනය පිළිගන්න සරණ යන්න පුළුවන් අයට කියනවා සම්මා දිට්ඨිකයි කියලා. පිළිගත්ත සරණ ගියපු අය. හරියටම තුනරුවන් සරණ ගියපු අයට කියනවා බෞද්ධ කියලා. මිනිස්සු අතර එවන් සම්මා දිට්ඨිකයෙක් වෙලා ඉපදෙන්න අනිත් මිනිස් ආත්ම භාවයක් ලැබුවට වඩා හුඟක් පින් අවශ්‍යයි. ඒ හින්දා අපි හුඟක් වියදම් කරලා ඇවිල්ලා තියෙන්නේ ඒ අයට වඩා. ආන් ඒ හින්දා තමයි මේ බෞද්ධ අය අන් අයට සාපේක්ෂව බලනකොට යම් ප්‍රමාණයකින් දුප්පත්ද කියලා හිතෙන්නේ. බෞද්ධ රටවල් බොහොමයක්ම හරි දුප්පත්. අපේ රට බැලුවත් බුරුමය, ලාඕසය, වියට්නාමය, මේ තායිලන්තය මේ වගේ රටවල් කොහොමත් තවමත් දියුණු වෙමින් පවතින රටවල්. මේ බෞද්ධ කියන මිනිස්සු ඔය අතර හුඟක් දුප්පත් කියල තමයි අපි හැමෝම හිතන්නේ. නමුත් බෞද්ධයෝ කියල කියන්නේ මේ ලෝකෙ සියලු දෙනාටම වඩා හුඟක් පෝසත් අය. අන් අයට තියෙන ලෞකික සම්පත් අපෙන් පේන් නැත්තේ ඒ අය කරගත්ත කුසල් ඒ අය මහලුකෝට වියදං කළේ නෑ. ඒහින්ද ඉතුරුයි. අප කියමු මනුස්සයෝ දෙන්නෙක් ගාව තියෙනවා කෝටි පහ පහ මුදල් තියෙනවා. එක මනුස්සයෙක් ලක්ෂ පණහක් විතර වියදං කරලා වාහනයක් ගන්නවා. නමුත් තව කෝටි හතර හමාරක් විතර එයාට ඉතුරුයි. අනික් මනුස්සයා කෝටි පහක්ම වියදං කරලා වාහනයක් ගන්නවා. දැන් එයා ගාව ඉතුරු මුදලක් ලොකුවට නැහැ. අර ලක්ෂ පණහක් වියදං කරලා වාහනය ගත්ත කෙනා ඒ වාහනිනුත් අර කෝටි පහේ වාහනෙන් කෙරෙන වැඩීම තමයි කෙරෙන්නේ. නමුත් ඒ තරම් සැපදායක නැහැ. නමුත් එයා වාහනයකින් ගමනක් යනවා, ඕන ඕන හැටියට කාලබීල ඇඳලත් ජීවත් වෙනවා. මොකද එයා මුදල් ඔක්කොම වියදං කළේ නැහැ. කෝටි පහම වියදං කරපු කෙනා ගමනක් යන්න ගියහම නම් අරයට වඩා බොහෝම සැපසේ ගමන යනවා. නමුත් මුදල් ඔක්කොම වියදං කරලා නිසා බොහොම අමාරුවෙන් තමයි ජීවිකාව කරගෙන යන්නේ. ආන් ඒ වාගේ තමයි බෞද්ධයා. තමන් හම්බ කරපු බොහෝ පින් වියදං කරලයි මනුස්ස ජීවිතේ ලැබුවේ. අනික් අය මනුස්සයෝ වුණාට සම්මා දිට්ඨික වුණේ නැහැ. ඒ හින්දා ඒ අයගේ ඒ සඳහා උපයපු හුඟක් මුදල් ඉතුරුයි. හුඟක් පින් ඉතුරුයි. ඒ නිසා තමයි මහා ධන කුවීරයෝ හැටියට අපි දකින්නේ. අපි ඔක්කොම මුදල් වියදම් කරලා තියෙන්නේ සම්මා දිට්ඨික වෙන්න. හැබැයි අරගොල්ලෝ සැපවිඳලා මැරිලා යන්නේ අපායට. තිසරණ නැහැ, සම්මා දිට්ඨික බවක් නැහැ. අපි දුක් විඳ විඳ මෙහෙම ජීවත් වුණත් හරියට භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙලා ජීවත් වුණා නම් ඒකාන්ත සුවයක් තියෙන සුගතියකයි උපදින්නේ. අරගොල්ලෝ අවුරුදු 60-70ක් සැප සහිතව ජීවත් වෙලා මැරිලා අවුරුදු කෝටි ගාණක් නිරාදුක් විඳිනකොට අපි අවුරුදු 60-70ක් දුක් විඳලා මැරිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඒකාන්ත සුවයක් විඳිනවා. ඒ සඳහා හුඟක් පින් වියදම් කළා. ආන් එහෙම ලබාගත් උතුම් මනුස්ස ජීවිතේට අපෙන් හොඳ සාධාරණයක් වෙන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් අහන්නේ. රජ්ජුරුව කියනවා කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්න ඕන කියලා. පින්වත්නි, අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙමනම් ඒ ජීවිතය තුළ අපි කුසල් රැස් කරනවද කියලා. අපි සමචර්යාවක හැසිරෙනවද කියලා. නිවැරදිවම තිසරණ පිරිසිදු කරගෙන හරියටම පන්සිල් ආරක්ෂා කරනවාද? මේ එක සිල්පදයක් ආරක්ෂා කරන එක මොනතරම් වටිනවද? ඒකේ වටිනාකම අපේ බුදුරජාණන් වහන්සේ දන්න තරම් අපි කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක හොඳට පැහැදිලි කරලා දුන්නා. ප්‍රාණඝාතයෙන් වළකින එක කොයි තරම්නම් ආරක්ෂාකාරීද කියලා. යමෙකුට ප්‍රාණඝාත කරන්න නොයෙක් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. වස දෙන්නත් පුළුවන්, වෙඩි තියන්නත් පුළුවන්, ගිනි තියන්නත් පුළුවන්, තලන්නත් පුළුවන්, කපන්නත් පුළුවන්, අනින්නත් පුළුවන්. කොච්චර දේවල් කරලා ප්‍රාණඝාත කරන්න පුළුවන්ද? හැබැයි සංසාරේ හැටි තමයි යම් පුද්ගලයෙක් යම් ක්‍රමයක් පාවිච්චි කරලා ප්‍රාණඝාතයක් කළා නම් ඔහුට සංසාරේ එක ප්‍රාණඝාතයක් වෙනුවෙන් සිය දහස් ගණන් ආත්මවල තමන් කරපු විදිහටම මැරෙන්න සිද්ධ වෙනවා. වස දුන්නා නම් වස කැවෙනවා, ගිනි තිබ්බා නම් පිච්චෙනවා, කපල මැරුවා නම් කැපෙන්න සිද්ධ වෙනවා, ඇනලා මැරුවා නම් මොන වගේන් හරි ඇනිලා මරණය වැළඳ ගන්න සිද්ධ වෙනවා. අපි කරපු දේම තමයි අපිට හම්බ වෙන්නේ. පින්නතුනේ, එතකොට මේ කාලේ මං හිතන්නේ රටම බොහොම බයෙන් ජීවත් වෙන කාලයක්. මෙහෙම බයෙන් ජීවත් වෙච්ච කාලයක් අපේ අතීතයේ දන්න මතක ඇති කාලයක නොතිබුණ තරම්. නමුත් මේ වෙනකොට රටම බයේ ජීවත් වෙන්නේ. කඩු දකින්නවා, පිහි දකින්නවා, කිනිසි දකින්නවා, බෝම්බ දකින්නවා, පුදුම බයක් තියෙන්නේ. එතකොට මේ බණපදිත් මෙහෙම අහගත්තහම තවත් බය හිතෙනවා. පෙර සංසාරේ මං කාට හරි ඇනලා තියෙනවද? පෙර සංසාරේ මං විසින් කවුරු හරි කපලා තියෙනවද? එහෙමනම් ධර්මයේ මෙහෙම සඳහන් කරනවා, එකපාරක් ඇනලා මැරුවොත් ආත්ම 100,000 ගණන් වල අපිටත් ඒක විපාක හම්බෙනවා කියලා. දැන් හිතෙනවා සංසාරේ දෙයියනේ කාට හරි එහෙම කළාවත්ද මම කියලා. එහෙම වුණානම් මේ කඩු කිනිසි මට විරුද්ධවත් එසවෙයිද කියලා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ශික්ෂා පදේ ගැන ලොකු බයක් තියෙනවා, ඒක ආරක්ෂා නොකරපු එක ගැන. එහෙමනම් අද හිතන්න ඕනේ, අය මෙතෙන් පටන් සංසාරේ කවදාවත් බුදුරජාණන් වහන්සේ එපා කියපු මේ ශික්ෂා පදේ උල්ලංඝනය කරන්නේ නැහැ කිසිම ආකාරයකින් කියලා. එහෙම වුණොත් අනාගතෙත් මේ වාගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් බයක් නොවී ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් බයේ ජීවත් වෙන්න එන්නේ මං අතින් එහෙම වුණාද කියලා. තාම අපි සසර නිමා වෙලා නැහැ. නිමා වෙන සේයාවක්වත් පේන්නත් නැහැ. ඒ හින්දා තව ගමන දුරයි. මීට වඩා අතිශයින්ම භයානක තත්ත්වයන්ට මුහුණ පාන්න පුළුවන්. මොකද ජරා මරණ අපි වට කරලා හිටියට තාම කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්න ලොකු උත්සාහයක් පේන්නේ නැහැ උතුම් ජීවිතයක් හම්බුණාට. ප්‍රාණඝාතයෙන් වළකින එක මෙච්චර අගෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබුණට අපිට ඒක වැටහෙන්නේ නැහැ. අපිට ඊට වඩා හොඟ වටිනවා මිල මුදල්. නමුත් කාට හරි සඳහන් කළොත් මේ ශික්ෂාපදය අවුරුද්දක් ආරක්ෂා කෙරුවොත් නොකඩවාම කෝටි 5ක් විතර මුදල් දෙනවා කියලා කිව්වොත් අපි මේ ශික්ෂාපදය ආරක්ෂා කරන්න පෙළඹෙනවමයි. ඇයි? අපිට මුදල ඊට වඩා වටිනවා. නමුත් පින්නතුනි, අපි මුදල් හොයන්න හින්දා ඕන තරම් ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකුණොත් මුදල් දෙනවා කියලා කිව්වොත් අපි වළකිනවා. හැබැයි ඒ හම්බෙන මුදලින් ඒකාන්ත සුවයක් හම්බෙන්නේ නැහැ. අවුරුද්දක් ප්‍රාණඝාතයෙන් වැළකිලා කෝටි ගාණක් හොයා ගන්නවා. නැත්තම් ප්‍රාණඝාත කරලම කෙනෙක් කෝටි ගාණක් හොයා ගන්නවා. එහෙම කෝටි ගාණක් හොයාගත්ත කෙනාට පිළිකාවක් හැදුනොත් එහෙම, ටිකක් අසාධ්‍ය වුණොත් එහෙම, එයාට අර හොයාපු කෝටි ගාණෙන් වැඩක් තියෙනවද? හොඳ වෙන්නේ නැති දරුණු හිසේ කැක්කුමක් හැදෙනවා. කොයි වෙලාවෙත් ඒ වේදනාවෙන් පෙළෙනවා. දැන් අර හම්බ කරපු දේවල් වලින් වටිනාකමක් තියෙනවද? දැන් ඒකක්වත් වටින්නේ නැහැ. දැන් අවශ්‍ය කොහොම හරි රෝගේ සනීප කරගන්න. ආන් ඒකින්ද පින්නතුනි, බුදුරජාණන් වහන්සේ කීකරු වෙනවනම් අපි හැමෝම මේ තිසරණ පිරිසිදු කරගෙන පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. වර්තමානයේත් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් ගැන අපි හැමෝම මේ කාලේ දකින්නවා කතා කරනවා. ඒ අයට අපි ඇඟිල්ල දික් කරනවා. හැබැයි ඉතින් තිසරණ පන්සිල් නැති අපි ඔක්කොම මේ අපරාධයේ කොටස්කරුව වෙනවා. අපිට හිතෙන්න පුළුවන් අපි කොහොමද කොටස්කරුව වෙන්නේ කියලා. මේවාගේ දේවල් ඇති වෙන්නේ මොනවාගේ හේතුන් නිසාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා, පලෝක සූත්‍රය කියලා. එතන කාරණා දෙකක් සඳහන් කරනවා, මේ අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි පිළිබඳව. පින්නතුනි, මේ අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුන්වෙනි ශිල්පදයේ උල්ලංඝනය කිරීම තමයි අධර්ම රාගය කියලා කියන්නේ. මිත්‍යා ධර්මය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සමාජයේ අපි මේ සමලිංගික සේවනය වාගේ කියලා හඳුන්වන කාරණාව. ඉතින් මේ දේවල් එන්න සමාජයේ වැඩි වෙනකොට ඇති වෙන හේතු කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් යුද්ධ ඇති වෙනවා. ඊළඟට දුර්භික්ෂ ඇති වෙනවා. ඊළඟට සඳහන් කළා මේ භයානක යක්ෂයන් මුදා හරිනවා කියලා. විශේෂයෙන් මේ කාරණාව සිහිපත් කරනවා මේ මිත්‍යා රාගය කියන කාරණාවට
දෙවියෝ පවා පුදුම විදියට පිළිකුල් කරනවා කියලා. දැඩිසේ අප්‍රසාදයට පත්වෙනවා. ආගේ අප්‍රසාදයේ පිළිකුල නිසා මේ භයානක යක්ෂයන් උදාහරණව කියලා සඳහන් කරලා තියෙනවා. පිළිති මේ ඇතිවෙලා තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් මේ කාරණා දෙකම ඍජුවම බලපානවා කියලා සඳහන් කරනවා නෙමෙයි. මෙව්වත් එක හේතුවක් බවට පත්වෙනවා. කාලයක් තිස්සේ මේ දේවල් සිද්ධ වෙමින් සිද්ධ වෙමින් සිද්ධ වෙමින් පැවතිලා එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ ඒ වගේ අකුසල කර්මයන් බලවත් වෙනවා, මෝරනවා, සමාජයේ පුරාම පැතිරිලා යනවා, සමාජයේ මේ සිදුවීම් පැතිරෙන්ඩ පටන් ගන්නවා. ඉතින් මුළු පංචශීලයේම උල්ලංඝනය කිරීම පිළිබඳව මෙතන කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ කාලයක් තිස්සේ අපි කරගෙන ආපු දේවල් වල ප්‍රතිඵලයක් හැටියටත් මේ වාගේ තත්වයන්ට මූණ දෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සදහැවත් බෞද්ධයා නිරන්තරයෙන් තිසරණ පිරිසිදු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොට හැබෑම බෞද්ධයෙක් වෙන්නේ. ඒක අර්ථ සම්පන්න විදිහට සම්පූර්ණ කරගන්න මනාව පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. යම් කෙනෙක් සිල් මත පිහිටලා කටයුතු කරනවා නම් ඒ අයට පුළුවන්කම තියෙනවා ඒ තමන්ගේ සීලය අදිෂ්ඨාන කරලා බොහෝ දේවල් කරන්න. විශාල පිරිසක් සිල් සමාදන් වෙනකොට වෙනතන මේ ශාසනය හරි අපූරුයි. අපිට පුළුවන් නම් සිල් රකින්න පිරිසක් හදන්න. රට පුරාම සීලයෙන් පිරිච්ච පිරිසක් හැදෙනකොට මහා ලොකු බලයක් ශක්තියක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. අපි එහෙම පිරිසක් කොහොම හදන්න පටන් ගමුද? ඒක අපෙන් කෙරෙන්න තියෙන මහ විශාල යුතුකම. මේ වෙලාවේ මතක් වෙනවා දුටුගැමුණු මහරජුරෝ යුද්ධෙට යෝධය එකතු කරපු හැටි. එක යෝධයෙකුට සඳහන් කළේ ඔබ තව 10 දෙනෙක් එකතු කරගෙන එන්න කියලා. එහෙම එහෙම රජුරුවන්ගේ ප්‍රධාන යෝධයෝ 11 දෙනාටම සඳහන් කළා එක්කෙනෙක් 10 දෙනා ගාන එක්කෙන්න කියලා. මේ 11 දෙනා එකතු වෙලා යෝධයෝ 1110ක් මේ යුද්ධයට සම්බන්ධ කරගත්තා. මෙතන අපිටත් පුළුවන් එක්කෙනෙක් පන්සිල් ආරක්ෂා කරන්න පටන් අරගෙන එක්කෙනෙක් 10 දෙනෙක් හදන්න පුළුවන්. එක්කෙනෙක් 5 දෙනෙක් හරි හදන්න පුළුවන්. යටත් පිරිසෙන් තමන්ගේ ගෙදර පිරිසවත් හදාගන්න උත්සාහ දරනවා නම් ඒක මේ වෙලාවේ අපිට තියෙන විශාලතම ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අප්‍රමාණ කරුණාවක් දැක්වුවා, අප්‍රමාණ අනුකම්පාවක් දැක්වුවා. කරුණාවෙන්, අනුකම්පාවෙන්, මෛත්‍රියෙන් අපිට උපකාර කරපු බුදුරජාණන් වහන්සේ අපෙනුත් යමක් බලාපොරොත්තු වුණා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට මේ සිල්ගුණ ආරක්ෂා කරගෙන අපි කටයුතු කරයි කියන එක. ආන් ඒ කාරණාව අපි හරියටම සම්පූර්ණ කළොත් එහෙම අයට තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේට ඉතාම කීකරු වෙච්ච කෙනා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ 100%ක්ම ක්‍රියාත්මක කරපු කෙනාට තමයි ශ්‍රාවක කියලා කියන්නේ. 100%ම පංගුවක් ක්‍රියාත්මක කරපු කෙනා ශ්‍රාවකයා බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් හැබෑම ශ්‍රාවකෙක් බවට පත් වෙන්න මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතෙන් අපි හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ. අපි හැම වෙලාවෙම ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. වර්තමානයේ ගැන කල්පනා කරලා බලහම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර අපි චෝදනා කරන බවක් අපි මුලිනුත් සිහිපත් කරන්නට යෙදුනා. පින්නතුනි අපේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් අපේ පැත්තෙන් මොනවද අපි කරලා තියෙන්නේ? අපේ ශාසනයේ ව්‍යාප්තිය උදෙසා, අපේ ජාතියේ ව්‍යාප්තිය උදෙසා. දැන් අපි මේ ප්‍රශ්නෙට විශේෂයෙන් ඉස්ලාම් අය සම්බන්ධ කරගෙන කතා කරනවා. එතකොට ඒ අයගේ අන්තවාදීන් පිරිස් නමුත් මේ දරණ ප්‍රයත්නය ඒගොල්ලන්ගේ ධර්මය රටපුරා ව්‍යාප්ත කරන්න නම්, ඒගොල්ලන්ගේ ආධිපත්‍ය පතුරවන්න නම්, ඒගොල්ලන්ගේ ධර්මය සඳහන් කරලා තියෙන විදිහට ලෝකය ඒ පැත්තට හරව ගන්න නම්, ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. මෙන්න අපි අපෙන් අහලා බලන්න ඕනේ පෞද්ගලිකව එක එක්කෙනා තම තමන්ගෙන් හරි. මේ බුද්ධ ආගමේ ව්‍යාප්තිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ කාරණාව. අපි මොනවද කරලා තියෙන්නේ කියන කාරණාව. ශාසනයේ ව්‍යාප්තිය වෙනුවෙන්. එතකොට ඒ කාරණාවට අපිම උත්තරයක් හොයන්න ඕනේ. ඒගොල්ලෝ ජීවිත පරිත්‍යාගයෙන් ඒ ආගම් ව්‍යාප්ත කරන්න කටයුතු කරනකොට බුද්ධ ශාසනය ව්‍යාප්ත කරන්න අපි කරපු හරිය. එහෙනම් ඒක ව්‍යාප්ත ශාසනය ව්‍යාප්ත කරන්න නම් අපි ඉස්සරලාම කරන්න ඕනේ තිසරණ පිරිසිදු කරගෙන පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගන්න එක. අපේ බුදුරජාණන් වහන්සේ අවිහිංසාවාදී ධර්මයක් ලෝකයට දේශනා කරපු විශ්වයේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයන් වහන්සේ. මේ පවතින තත්ත්වයෙන් රට මුදා ගන්න නම් අපි මුලිනුත් සඳහන් කළා අපි සිද්ධ කරන්න ඕනෙම මනාව සිල් ගුණ ආරක්ෂා කරන එක කියලා. අපිටත් ආවේගශීලී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රකෝපකාරීව හැසිරෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවට හරි විරුද්ධයි. ජීවිතේ නිසාවත් තව කෙනෙකුට හානි කරන්න එපා කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. මනාව තිසරණ පන්සිල් මත යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ අයගේ ජීවිතවලට තියෙන පුදුම සුරක්ෂිත බවක්. පින්නතුනේ අපි අවියාවිද ගත්තා කියලා අපිට ওই සියලු දෙනාම ඝාතනය කරන්න පුළුවන් කමක් නැහෙනි. වැඩි වුණොත් 10ක් 15ක් 20ක් 100ක් විනාශ කරලා දායි. ඊට වඩා යමක් අපිට කරන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. හැබැයි ඒ ප්‍රමාණය විනාශ කරගෙන යන අපිත් විනාශයටපත් වෙනවා. අපිට උපදින්න සිද්ධ වෙන්නේ අතිශයින්ම භයානක කටුක දුක්සහිත තැනක. නමුත් සිල් ගුණ ආරක්ෂා කරගෙන ඉන්නවනම් කෙනෙකුට අපේ ජීවිතේ එහෙම විනාශ කරන්නත් බෑ. යම් කෙනෙක් කිසියම් හේතුවක් නිසා ජීවිතේ විනාශ කරලා දැම්මත් පිනතුනි ඒ මොහොතට විතරයි අපිට කායික වේදනාවක් දැනෙන්නේ. අපි ඊළඟට උපදින්නේ ඉතාම සැපදායක තැනක. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් දාඩිය බිඳුවක්වත් වැගිරෙන්නේ නැති තැනක තමයි අපි උපදින්නේ. ඒ මේ සිල් ගුණ ආරක්ෂා කිරීම නිසා. එතකොට අපිව විනාශ කරන්න, රට විනාශ කරන්න, ජාතිය විනාශ කරන්න, ආගම විනාශ කරන්න කටයුතු කරන යම් පිරිසක් අපිට ඒ අයගෙන් පලිගන්න උවමනාවක් තියෙනවා නම් පින්නතුනි ඒත් කරන්න තියෙන්නේ මේ බුදු දහමේ හැටියට අපි සිල් ආරක්ෂා කරන එකම තමයි. ඇයි එහෙම සඳහන් කළේ? පින්නතුනි එහෙම සඳහන් කළේ තිසරණ පන්සිල් නැති සාමාන්‍ය මිනිහෙක් මරලා දාපුවහම මරාපු පුද්ගලයාට ඒත් නිරේයන් අකුසල් එකතු වෙනවා. අපි කියමුකෝ ආත්ම 1000ක් නිරේට වැටුණා කියලා, නැත්නම් අවුරුදු 1000ක් නිරේ දෙක් වින්දා කියලා තිසරණ පන්සිල් නැති මිනිහෙක් මරණයට පත් කරලා. නමුත් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන මේ ශාසනය සඳහන් කරපු උතුම් බෞද්ධයෙක් මරණයට පත් කළොත් යම් කෙනෙක්, ඒ පුජ්‍යලයට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් නිරාදුක් විඳින්න සිද්ධ වෙනවා. මේ මිහිතලයේ මත කොතනවත් විඳින්න නැති තරමේ අතිශයින්ම භයානක දුකක් තමයි එයාට විඳින්න තියෙන්නේ. එහෙමනම් ඒ අයගෙන් පලිගන්න හිතනවා නම් ඒකටත් හොඳම ක්‍රමය තමයි අපි සිල් ගුණ ආරක්ෂා කරන එක. පින්නතුනි මේ ප්‍රකෝපකාරී තත්වයෙන් අපි හැසිරෙනවා නම් අපිට උවමනාවක් තියෙනවා නම් මේ රට ආපහු සුරක්ෂිත කරන්න, අපිට උවමනාවක් තියෙනවා නම් අපේ දරු මල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කරලා තියන්න, අදට වඩා ආලෝකමත් දීප්තිමත් හෙටක් දකින්න බලාපොරොත්තුවක් කැමැත්තක් තියෙනවා නම් පින්නතුනි ඒත් කරන්න ඕනේ සිල් රකින්න එකම තමයි. හේතුව තමයි සිල්වත් ගුණවත් කෙනෙක් කවුරු හරි මරලා දැම්මොත් ආංගේ සිල්වත් ගුණවත් පුද්ගලයා උපදින්නේ සුගතියකමයි. සුගතිගාමී තැනක ඉපදිලා මේ ජීවිතෙන් යමක් කරන්න පුළුවන් වුණා නම් ඊට වඩා සිය දහස් ගුණයකින් දස දහස් ගුණයකින් වැඩි යමක් ඒ සුගතියේ ඉඳගෙන මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඊට වඩා ලොකු ශක්තියක් දෙන්න පුළුවන්. මෙහි හිටියට වඩා ලොකු බලයක් දෙන්න පුළුවන්. මෙහි හිටියට වඩා ඉතා විශාල වශයෙන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙමනම් රටේ ආරක්ෂාව හදන්න එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒත් පින්නතිනි කරන්න ඕනේ සිල් ගුණ ආරක්ෂා කරන එකමයි. පාලකයන්ගෙන් නායකයන්ගෙන් අපිට තියෙනවා නම් යම් කරදරයක්, හිංසාවක්, පීඩාවක්. ඒ නිසා ඒ අය ඒ නායක තැන්වලින් පාලක පුටුවෙන් ඉවත් කරන්න ඕන නම් ඒත් කරන්න තියෙන සිල් ගුණ ආරක්ෂා කරන එකමයි. මනාව සිල් මත පිහිටලා අපි කරනවා නම් යම් සත්‍යක්‍රියාවක්, අපි කරනවා නම් යම් ප්‍රාර්ථනාවක්, සම්‍යක් දෘෂ්ටික බලවේගවලින් අපි කරනවා නම් යම් ඉල්ලීමක්, ආන්ගේ සියලු දේවල් සමෘද්ධමත් කරගන්න මුදුන්පත් කරගන්න හැකියාව තියෙන්නේ ඒ වචනවල බලය පිහිටන්නේ සිල්වත් කෙනෙකුගෙන් ගුණවත් කෙනෙකුගෙන්. එහෙමනම් ආන්ගේ කාරණාව මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතය තුළ සම්පූර්ණ කරන එක හැම පැත්තම පූර්ණේ කර ගැනීමක් බවට පත් වෙනවා. එදාට අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු වෙච්ච අය බවටත් පත් වෙනවා. මේ සූත්‍ර දේශනාවේ අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට මතක් කරනකොට හතර පැත්තෙන්ම ජරාව අපි හොයාගෙන එනවා. හැම පැත්තෙන්ම මරණය අපි වට කරලා ආක්‍රමණය කරලා තියෙනවා. මොනවද කරන්න ඕනේ කියලා අහනකොට රජුරුව සඳහන් කළේ ස්වාමීනි කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනවා ඇරෙන්න වෙනනම් කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම රජුරුව රජුරුවන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා තවත් බොහෝ කරුණු අපේ භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. ස්වාමීනි මට චතුරංගනී සේනාවක් ඉන්නවා. ඇත්තු සමග ගිහිල්ලා කරන්න ඕන යුද්ධයක් තියෙනවා නම් මට ඒ යුද්ධ කරන්න යන්න ඕන තරම් ඇත්තු ඉන්නවා. අස්සයෝ පෙරටු කරගෙන ගිහිල්ලා කරන්න ඕන යුද්ධයක් තියෙනවා නම් මට ඒ කාරණාව මුදුන්පත් කරගන්න අස්සයොත් ඉන්නවා. ඒ වගේම පාබල සෙනග රත සේනාවත් ඒ විදිහටම ඉන්නවා. නමුත් දරුණු අසනීපයක් හැදිච්ච වෙලාවට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මහරජතුමනි ඇත්තු සමග ගිහිල්ලා කරන්න ඕන යුද්ධයක් තියෙනවා. එහෙම යුද්ධයකට එළඹිලා තියෙනවා. මොකද කරන්න කියලා ඇහුවොත් පින්නතේ කැමති කෙනෙක් ගිහිල්ලා යුද්ධ කරගන්න එකයි මට බෑ කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. මොකද තරම් අසනීපයි. දැන් මේ දේවල් මොකවත්ම වැඩක් නැහැ. ඒ වගේම රජුරුව සඳහන් කරනවා ස්වාමීනි මංගාව ඉන්නවා ඉතාම දැනුම තියෙන මහ බුද්ධිමත් ඇමතිවරු. රටේ යුද්ධයක් එළඹුණහම යුද්ධ නොකරම ඔවුන් සමග තර්ක කරලා වාද කරලා වාදයෙන් භීතියට පත් කරලා ඔවුන් පළවා හරින්න පුළුවන්. හරියට විදුර පණ්ඩිතයෝ මහෝෂධ පණ්ඩිතයෝ වගේ මහා ප්‍රඥාවන්තයෝ. එහෙම ඇමතිවරු මට ඉන්නවා. රංගරිදී මුතුමැණික් මේ මහපොළුවේ ඕන තරම් ස්වාමීනි තියෙනවා. පින්නතිනේ රජ්ජුරුව තමයි මහපොළුවේ අයිතිකාරයා. ඒ නිසා භූමියේ තියෙන ධනස්කන්ධය රජ්ජුරුවන්ට අයිතියි. ඒ නිසා අපි රජ්ජුරුවන්ට භූපති භූපාල කියන වචන පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මං සතුව මහපොළොව යටත් ධනෙ තියෙනවා. මහපොළොව යටින් ගොඩගත්ත ධනෙ හම් බෑග් වල දාලා එල්ලලත් තියලා තියෙනවා. ආරක්ෂාකාරීව කෙනෙක් යුද්ධයට ආවේ ධනෙ පැහැරගන්න නම් ඔවුන්ට අවශ්‍ය ධනස්කන්ධය කොච්චරද කියලා අහලා ඉල්ලනවට වඩා දහගුණයකින් ධනෙ දීලා ඔවුන් සන්තර්පණය කරලා යවන්න තරම් මට මහ ධනස්කන්ධයකුත් තියෙනවා. නමුත් ස්වාමීනි ලෙඩක් අසනීපයක් හැදුන දවසට ජරාවෙන් ජරාවටපත් වෙච්ච දවසට මේ මහ බුද්ධිමත් ඥානවන්ත අමාත්‍යවරුන්ගෙන්වත් මේ තරංතියන අසීමිත දනස්කන්දයෙන්වත් මට ප්‍රයෝජනයක් නෑ. එදාට මට පිහිට වෙන්නේ මාරස් කරගත්ත කුසල ධර්මයන් විතරයි. මට මේ ලෝකෙ මගේ කියලා අයිති කිසිම දෙයක් නෑ. අයිති දෙයක් තියෙනවා නම් පිනතුනි අපිට අයිති එකම දෙයයි. ඒ වෙන මොකවත් නෙමෙයි, අපි විසින් රැස් කරගත්ත කර්මය විතරයි. කම්මස්ස කෝම්හි කම්ම දායාදු, කම්ම යෝනී, කම්ම බන්දු, කම්ම පටිසරණෝ යංකම්මං කරිස්සාමි. කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමීති. මෙයයි අපේ අයිතිය. ඒක කුසල කර්මද අකුසල කර්මද කියන එක විතර අපි නිවැරදිව තහවුරු කර ගත යුතුයි. අවසානයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහරජයේ බ්‍රාහ්මණයාටද, ශාස්ත්‍රියාටද, වෛශ්‍යයාටද, සුද්‍රයාටද, උගත් නූගත්, දුප්පත් පෝසත්, කුලවත් කුලහීන, මේ ඕනම කෙනෙක් හොයාගෙන එකම විදිහට මරණ ධර්මය එනවා. උගත් අයගාවට වෙනමත්, නූගත් අයගාවට වෙනමත්, කුලවත් අයගාවට කුලහීන අයගාවට වෙන වෙන විදිහටත් මරණය එන්නේ නැහැ. සියලු දෙනාම හොයාගෙන සාධාරණව එකම විදිහට මේ ධර්මතාවය එනවා. ආන් ඒ නිසා හැමෝම ඒ කාන්තෙන්ම මරණයට පත් වෙන අය හැටියට අපි හැමෝම මරණයට හැබැවින්ම සූදානම් විය යුතු අය. එහෙමනම් මෙතෙක් ගෙවිලා ගියපු අපේ ජීවිතෙන් අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ, දැන් මරණයට සූදානම්ද කියලා. මොකද ඕනෑම වෙලාවක මරණය අපි ගාවට එන්න පුළුවන්. ආන් ඒ නිසා හෙටට කල් නොතියා අද අදම වහ වහාම කුසල ධර්මයන් රැස් කරගන්න එක ඉතාම වටිනවා.